ලොව උසින් වැඩිම කඳ වශයෙන් සැලකෙන එවරස් කඳු මුදුන තරණය කරන්නට පසුගියදා ශ්‍රී ලාංකිකයෙක් සමත් වුණා. ඇය කාන්තාවක් වීමත් සුවිශේෂී කාරණයක් බවට පත්වනවා. ජයන්ති කුරු උතුම්පාල පසුගියදා සමත් වුණා එවරස් කඳු මුදුන වෙත ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වන්නට. ඇය සමගින් මේ කඳ තරණය කරන්නට මේ අසීරු කාරණයට එක්ුණා යුහාන් පීරිස්. මේ අසීරු අභියෝගය ඔවුන් දෙදෙනා විසින් ජයගත්තේ කොහොමද? මේ කාරණය පිළිබඳව අද වැඩසටහනින් අපි කතා බහ කරන්නට ජයන්ති කුරු උතුම්පාලවත් යුහාන් පීරිස්වත් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත්තා. ජයන්ති, ඔබ සහ යුහාන් විසින් ජයගත් මේ අසීරු අභියෝගයට පළමුවෙන්ම අපි මේ කතා බහ ආරම්භ කරන්නට මත්තෙන් සුබ ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුති සංජය.
ජයන්ති, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති එවරස් කඳ තරණය කිරීම වගේ කාරණයකට ඔබ සහ යුහාන් යොමුනේ කොහොමද? ඔබට මේ සඳහා මාර්ගය ඔබ පාදාගත්තේ කොහොමද? අපි දැනගන්නට කැමති ඒ පිළිබඳව තොරතුරු පළමුවෙන්ම.
ඒ අදහස නම් ආවේ මං හුඟක් පොඩි කාලේ ඉඳන්ම. මේක ඇත්තට පොඩි කාලේ පුංචි කාලේ සිටම තිබුණ සිහිනයක් මට. මරත් කියන්න බෑ කොහෙන් ආවද කියලා. ඒත් මං දන්නවා මං පොඩි කාලේ හුඟක්ම මේ කඳු නැග්ගා, ගස් නැග්ගා, හුඟක් විනෝද ගමන් ගියා අම්මලයි තාත්තත් එක්ක. ඉතින් ඒ කාලේ ඉඳන්ම කොහොමවත් එවරස් කඳ නගිනෙක් ගැන නම් ලොකු සිහිනයක් මට තිබුණේ පොඩි කාලේ ඉඳන්ම.
ජයන්ති, අපි දැනගන්නට කැමතියි දැන් මේ එවරස් කඳු මුදුන වෙත ළඟා වෙන්න ගිය ගමන දිනකින් දෙකකින් නිම කරන්නට පුළුවන් ගමනක් නෙවෙයි. අපිට මේ පිළිබඳව විස්තර පොඩ්ඩක් කිව්වොත් එහෙම, කොහොමද ඔබ මෙවර මේ සංචාරය ආරම්භ කළේ? කොහොමද ඔබ මේ සංචාරය නිමාවටපත් කළේ? අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳව තොරතුරු අපේ අසන්නන් වෙනුවෙන්.
එවරස් කඳ නගින්නම් සාමාන්‍යයෙන් මාස දෙකක ගමනක්. ඉතින් අපි ඇත්තට කොළඹින් පිටත් වුණේ මාර්තු 28 වෙනිදා. ඊට පස්සේ කත්මන්ඩු නගරයට තමයි ගියේ. කත්මන්ඩුවෙන් පළමුව ෆ්ලයිට් එකක් ගන්න තියෙන ලුක්ලා කියලා නගරයට. ලුක්ලා තමයි එතනින් තමයි ඔක්කොම ට්‍රෙකින් පටන් ගන්න. එවරස්ට් කඳ, එවරස්ට් බේස් කැම්ප් එකට අපි යනවා නම් එතනින් තමයි ඔක්කොම ට්‍රෙකින් පටන් ගන්න. අපි ඊට පස්සේ යෝහාන් මමයි ඉතින් මේ ලුක්ලා නගරයෙන් කටි දෙකක් ඇවිදින්න අවශ්‍යයි එවරස්ට් බේස් කැම්ප්, ඒ කියන්නේ එවරස්ට් පාමුලටම තියෙන කඳකුරට යන්න. එතනටම යන්න කටි දෙකක් ගන්නවා. ඊට පස්සේ ඇත්තට මාස දෙකක් ඇයි කියලා ඇහුවොත් ඇත්තට මේ මාස දෙක අවශ්‍ය වෙන්නේ මොකද අපි බේස් කැම්ප් එකෙන් ඇත්තට කෙලින්ම උඩට නගින්නේ නැහැ එවරස්ට් කඳට. මොකද ඒක නම් හුඟක් භයානකයි, කවුරුත් එහෙම කරන්නේ නැහැ. ඇත්ත අපි බේස් කැම්ප් එකෙන් රොටේෂන් තියෙනවා, ඒ කියන්නේ මේ චක්‍ර වගේ තියෙනවා. ඒ කියන්නේ බේස් කැම්ප් එකෙන් පළමුව කැම්ප් 1 එකට යනවා, එතන රෑක් ඉඳලා ආය එනවා පල්ලෙහාට බේස් කැම්ප් එකට. ඊට පස්සේ තවත් දවස් දෙකක් වගේ රෙස්ට් කරලා ඊට පස්සේ බේස් කැම්ප් එකෙන් කැම්ප් 2 එකට යනවා. අනික 1 එකට යන පැය 6ක් 7ක් වගේ ගන්නවා බේස් කැම්ප් එකෙන්. 1 එකට ගිහිල්ලා එතන රෑක් ඉඳලා ඊට පස්සේ කැම්ප් 2 එකට ගිහිල්ලා තව රෑක් දෙකක් වගේ ඉඳලා ආයි පල්ලෙහාට එනවා එවරස්ට් බේස් කැම්ප් එකට. දැන් මෙහෙම මේ චක්‍ර 3-4ක් තමයි අපි කරේ. ඒ චක්‍ර කරන්න අවශ්‍යයි මොකද එතකොට තමයි තමන්ගේ ඇඟේ තියෙන රතු රුධිරාණු වැඩි වෙනවා. එහෙම උඩට ගිහිල්ලා ක්ලයිම්බ් හයි ස්ලීප් ලෝ කියලා පොලිසියක් තියෙනවා මවුන්ටිනියරින් වල. ඒ පොලිසි එකයි ඒ ප්‍රින්සිපල් එක තමයි ඒ මතය නිසා තමයි හුඟක් අය උඩට ගිහිල්ලා පල්ලෙහාට එනවා. ඒක නිසා තමයි මොකද ඔක්සිජන් ප්‍රමාණය අඩු නිසා රතු රුධිරාණු වැඩි නම් එතකොට ඔක්සිජන් වැඩියෙන් තමන්ගේ ඇඟ පුරා ගමන් ගන්නවා. ඉතින් ඒ නිසා තමයි ඒ ප්‍රොසෙස් එක කරලා තමයි අපිට අන්තිමට සමිට් රොටේෂන් එකට යන්න පුළුවන් වුණේ.
ජයන්ති, විශේෂයෙන්ම ඔබ එවරස් කඳු මුදුන වෙත හෙමත් නැත්නම් සමිට් එක වෙත ළඟාවුණු බව ප්‍රවෘත්ති අපිට සමාජ වෙබ් අඩවිය ඔස්සේ දැනගන්නට ලැබුණාම අපි ඒ ප්‍රවෘත්තිය වාර්තා කරන අතරතුර විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඔස්සේ අපිට තවත් අවාසනාවන්ත සිද්ධියක් අහන්න ලැබුණා. ඔස්ට්‍රේලියානු විශේෂයෙන්ම මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් මේ එවරස් කඳු මුදුන වෙත ළඟාවෙමින් සිටි ගමනේදී ජීවිතක්ෂයට පත්වුණු බව, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ එවරස් කඳු මුදුන වෙත ළඟාවුණු ලාබාලම තරුණිය බවට පත්වුණු කෙනා පිළිබඳවත් අපිට ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. අපි දැනගන්නට කැමතියි දැන් ඔබ සහ යොහාන් මේ සංචාරයේදී මේ ගවේෂණයේදී මුහුණ දුන්නු අභියෝග මොනවද? මේක ලේසි පහසු ගමනක් නෙමෙයි ජයන්ති.
අභියෝග සෑහෙන තියෙනවා. එවරස්ට් බේස් කැම්ප් එකට පිවිසුන දානින්දාම තමයි අභියෝගයන් තිබුණේ. මොකද එවරස්ට් බේස් කැම්ප් එකක් කියන්නේ හුඟක් අයිස් තියෙන තැනක්. ඊට අයිස්ුයි ගල් කඳු විතරයි දකින්න පේන්නේ. ඒත් අභියෝග හැටියට කිව්වනම් ඇවලාන්ෂර් තියෙනවා. ඒ කියන්නේ හැමදාම 4ක් විතර තියෙනවා. ඉතින් එවරස්ට් බේස් කැම්ප් එකෙන් කැම්ප් 1 එකට යන්න කුම්බු අයිස් ෆෝල් කියලා වෙන ලොකු අයිස් කුට්ටි තියෙන කොටසක්, 6ක් 7ක් යන කොටසක් ඒක. ඒක නගින්න හය හයක් හතක් වගේ යනවා. ඒක හරහා යනකොට ඇබුලාන්සයක් වුණොත් සමහරට හැංගෙන්න තැනක් ඇත්තට නැහැ. ඊට අමතරව උඩට යන්න යන්න තමන්ගේ ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා. ඉතින් උෂ්ණ ගන්න හුඟක් අමාරුයි. ඉතින් හුඟක් හිමීට තමයි ඇවිදින්නේ. ඒත් එක්කම මේ කන්ද බොන්න හුඟක් අමාරුයි. උඩට යන්න යන්න තමන්ගේ ඇපිටයිට් එකත් නැති වීගෙන යනවා. ඔලුව කැක්කම යනවා. අනිත් තමයි සනීප නැතුව, ඒ කියන්නේ ඉන්න තමයි හුඟක්ම අමාරු. හිම්බිරිස්සාව කැස්ටෝ වල් හැදෙන්නේ නැතුව ඒක හැදුනත් එක්කම ඒ හුඟක් අරදුම් අල්ලලා අනිත් දේවල් කරලා තමයි ඉන්න ඕනේ. මේ තමන්ගේ ඇඟපත බලාගෙන අපේ වටේ පිටාවෙත් කට්ටිය අපි ඇහුණා, කට්ටිය මෙහෙම මිය ගියා කියලා. ඒ වගේ ආරංචි ලැබුණම හුඟක්ම අමාරුයි මානසිකව මේ වගේ දෙයක් කරගෙන යන්න. මොකද අපිත් දන්නවා ඒක කොච්චර භයානකද කියලා. ඒ කියන්නේ යන්නත් කලින් අපි දන්නවා භයානකයි කියලා. ඒත් මෙහෙම ආරංචි ලැබුණම තවත් හුඟක් දුක් වෙන්න හරිම ලේසි. ඒකයි මම හිතන්නේ අපි කණ්ඩායමක් වශයෙන් ගිය නිසා මට නම් ලොකු ශක්තියක් ඒක ගැන. කණ්ඩායමක් වශයෙන් ගිය නිසා අපි දෙන්නව මොටිවේට් කර කර එන්කරේජ් කර කර තමයි උඩට ගියේ ඇත්තට.
හොඳයි ජයන්ති, අපි දැනගන්න කැමති ඔබගේ මේ මේ සංචාරයේ සහකරු වශයෙන් කටයුතු කළ යොහාන්ගෙන් ඔබට ලැබුණු දායකත්වය, යොහාන්ගෙන් ඔබට ලැබුණු සවිය පිළිබඳව ඔබගේ අදහසුත්.
ඔව්, යොහාන්ගෙන් ඇත්තට ලැබුණු සහය හුඟක්ම ලොකු සහයක්. හැමවෙලම කියන්නේ අපි කණ්ඩායමක් වශයෙන් ගිය නිසා තමයි මේ සිහිනය අපිට මේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ලංකාවේ ධජය උඩටම ගෙන යන්න පුළුවන් වුණේ අපි කණ්ඩායමක් වශයෙන් ගිය නිසා. මොකද මේක දවස් දෙකක ගමන නෙමෙයි, මේක මාස දෙකක ගමනක්. කන්ද අමාරුයි, බොණ්ඩ අමාරුයි, නිදා ගන්න අමාරුයි, ටොයිලට් එකට යන්න අමාරුයි, නාන්න බෑ, හුඟක් දේවල් තියෙනවා. තමන්ගේ බූට්ස් දා ගන්නත් පැය භාගයක් යනවා. ඒක එච්චරම අමාරුයි, ලොකු සෑහෙන ලොකු බූට්ස් ටිකක් තියෙන්නේ. ඒ වගේ දිගටම හුඟක් අපිට බෑ කියලා හිතුණු මොහොතවල් තිබුණා. එතකොට තමයි මං හිතන්නේ අපි එකිනෙකාව මොටිවේට් කරලා එන්කරේජ් කරලා දිගටම මේ මේ ගමන ගෙන යන්න පුළුවන් වුණේ අපි කණ්ඩායමක් හැටියට වැඩ කරපු නිසා. ඉතින් මම නම් අනිවාර්යයෙන්ම හිතනවා පිළිගන්නවා යොහාන්ගේ සහාය නිසා තමයි මටත් උඩටම යන්න පුළුවන් වුණේ. අපි කණ්ඩායමක් වශයෙන් ඒ නිසා මම පිළිගන්නේ අපි මේක ජයග්‍රහණය කරා කියලා කණ්ඩායමක් වශයෙන් ටීම් එකක් හැටියට. ඒක ලොකුම සන්තෝෂක් හුඟක් ආඩම්බරයි කියනවා.
යොහාන්, අපි දන්නවා මේ මේ සංචාරයේදී ඔබ ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් කළ කෙනෙක්. අපි දැනගන්නට කැමති ඔබ කොහොමද ජයන්ති සමගින් මේ කාරණයට මුලින්ම මුල පිරුවේ? අපි දැනගන්නට කැමති ඒ පිළිබඳව තොරතුරු යොහාන්.
අපි දෙන්නා මේ අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා අපි තවත් කන්දස්ථානය කරන්න ගියා එවරස්ට් කඳුවැටියේ. එතනදී තමයි අපි හම්බුනේ, ඒ පළවෙනි පාර හම්බුනේ. ඒ වෙලේ ඉඳන් මං හිතන්නේ මේ සම්බන්ධකම පැවතගෙන ආපු එකක්. ඒ අපි ගිය දවසේ ඉඳන් අපි හිතාගෙන හිටියා අපි කවදා හරි එවරස්ට් කන්ද සාර්ණය කරනවා කියලා.
හොඳයි යොහාන්, අපි විශේෂයෙන්ම අපි දැනගත්තා ජයන්ති එවරස්ට් කඳු මුදුන වෙත ළඟා වුණා කියලා. නමුත් ඔබත් ඒ සඳහා උත්සාහ දරන බව අපි දැනගත්තා. නමුත් ඔබට අවාසනාවන්ත ලෙස එවරස්ට් කඳු මුදුන වෙත ළඟා වෙන්න නොහැකි වුණා. අපි දැනගන්නට කැමති ඇයි ඔබට එවරස්ට් කඳු මුදුන වෙත යන්න නොහැකි වුණේ යොහාන්?
ඔව්, එදා අපි වෙලාවල් දෙකකින් පිටත් වුණේ. ජයන්ති මට වඩා පැයකමාරකට ඉස්සෙල්ලා ගියේ. එදා අධික මං හිතන්නේ ජනගහනය හිටියා, සෑහෙන කට්ටියක් හිටියා එවරස්ට් කඳු මුදුනට යන්න. ඒක හින්දා සමහරවිට පරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක ටීම් එකක් පරක් වුණොත් ගමන අතපහු වෙන්නත් පුළුවන්. ඉතින් ඒක හින්දා ටිකක් ඒ ගමන ටිකක් පරක් වුණා. යම් කිසි තැනකට ආවට පස්සේ සවුත් සමිට් කියන තැනට, ඒ කියන්නේ මීට 8400ක් මගේ ෂර්පා මගේ ඔක්සිජන් ටැංකිය චෙක් කරලා කිව්වා මට එතනින් යහට මට උඩට යන්න පුළුවන්, හැබැයි පල්ලෙහාට එන්න මට ඔක්සිජන් මදි වෙයි කියලා. ඉතින් මට ඒක ගන්න වුණ තීරණයක් ඒ වෙලාවේ. මං හැරෙනවා නැත්නම් උඩට ගිහිල්ලා ආපහු එන්න නැතුව සමහර වෙලාවට එන්න නැති වෙන්නත් පුළුවන්. ඒක මට ඒ වෙලාවේ ගන්න තිබ්බ තීරණයක්. මට ඒ තීරණය ගන්න වුණා.
ඔව් යොහාන්, අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම දැන් මෙවැනි කාරණයකට අතගසද්දි, එහෙමත් නැත්නම් මෙවැනි කාරණයක් ආරම්භ කරද්දි ඒ සඳහා පුහුණුව කියන කාරණේ ඉතාමත් වැදගත් වෙනවා. ඔබ සහ ජයන්ති මේ සඳහා අවශ්‍ය පුහුණුව ලබා ගත්තේ කොහොමද යොහාන්?
අපි අවුරුද්දක් අවුරුදු එකමාරක් ඊට ඉස්සෙල්ලා ඉඳන් අපි පටන් ගත්ත දෙයක් ඒක. අපි මෙහෙ ලංකාවේ ඊට ඉස්සෙල්ලා කඳු දෙක තුනක් තරණය කරා. අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කඳක් තරණය කරා. හැබැයි ට්‍රේනින් එක හැටියට, ඒ කියන්නේ පුහුණු වීම හැටියට අපි මෙහෙ ලංකාවේ පුළුවන් තරම් දේවල් අපි කරා අපේ ඒ තත්ත්වය වැඩි දියුණු කරගන්න. අපි උඩරටට ගිහිල්ලා පිදුරු තලාගල කන්ද උඩට දුවලා ඒ වගේ ටයිමින්ග් තියෙනවා, ඒ ප්‍රෝග්‍රම්ස් තියෙනවා, ට්‍රේනින් ප්‍රෝග්‍රම්ස් තියෙනවා. ඉතින් ඒවා ෆොලෝ කරලා එක දිගට අපේ අපේ ශරීරයේ පැවැත්ම, ඒ කියන්නේ ෆිට්නස් එක වැඩි කරගන්න අපි ගොඩක් දේවල් කරා. මෙතන ස්විමින්, අන්ඩර් වෝටර් ස්විමින්, ඒ වගේ දුවන එකයි ෆිට්නස් බර උස්සගෙන අපි ට්‍රේන් වුණා. මෙතන උඩරට ගිහිල්ලා දිව්වා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් අපි කරා මේකට පුහුණු වීමට.
යොහාන්, ඔබ සහ ජයන්ති දැන් ලෝකේ ඉහළම කන්ද ඉහළම ස්ථානයට ළඟාවීමේ සිහිනය සැබෑ කරගත්තු කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. මෙතනින් එහාට මොනවද ඔබ දෙදෙනාගේ සැලසුම්?
අපි තාම ඒ ගැන මොකද හිතලා නැහැ. මේ වගේ දෙයක් කරනකොට අනිතන අපේ ශාරීරිකය අපිට අපි සෑහෙන මහන්සි වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා මං හිතන්නේ ඊළඟ මාස 6 නැත්නම් අවුරුද්ද අපි මෙහි ගත කරලා වෙන වෙන කන්දක් ගැන හිතන්නේ නැතුව අපි අපි විවේකේ අරගෙන ටික කාලයක් මෙහි ඉඳලා ඊට පස්සේ බලන්න මොකද කරන්න ඕනේ කියලා. අපි තාම ඒ ගැන හිතලා නැහැ. දැනට අපි හිතාගෙන ඉන්නේ මෙතන මෙහි ඉඳලා අපි විවේකේ අරගෙන අපේ ශාරීරික තත්ත්වය ආපහු නැවත ඒ හොඳ තත්ත්වයකට ලබා ගන්න කියලා ඉස්සෙල්ලා.
හොඳයි යොහාන්, බොහොම ස්තුතියි SBS ගුවන් විදුලිය සමගින් මේ කතා බහට එකතු වුණාට. ඔබටත් ජයන්තිටත් අපි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
Thank you. බොහොම ස්තුතියි.